ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මැතිතුමාට මිනිත්තු 15ක කාලයක්
තියෙනවා. I thank you Mr. Deputy Speaker. This is the first time I get to speak since you got elected as Deputy Speaker. My congratulations to you. Sir, we are speaking with regards to a policy statement made by President Ranil Wickremesinghe. That statement was made in the backdrop of a series of talks where he had invited all political party leaders represented in Parliament. And the stated position, at least to the Tamil parties, was that a consensus should be found to find a political solution to the ethnic conflict. Now, sir, as far as I know, the Tamil National People's Front, that is represented in Parliament as the All Ceylon Tamil Congress, did not go for those negotiations. We did not go, sir, because before he became president, and in fact when he got elected, or rather got appointed to Parliament as an ordinary member of Parliament, he wanted to meet us. And when we met him, we asked him about what his idea for a political solution is. And at that stage, he did not give any clear answer. Then subsequently, he was appointed as Prime Minister. The day before he was appointed as Prime Minister, I met him in the presence of Mr. Vajirabeya Gunawardana, who just spoke before me, in fact at the Honourable Member's house down Queen's Road, which is where I live. We are neighbours. And when I met him, again I inquired as to what his idea of a political solution is, because he rejected federalism outright. Federalism is a position that the Tamil parties have maintained. That is the position that has been unanimously mandated by the Tamil people for over 70 years. But he rejected federalism outright. And instead he mentioned committee systems, the District Development Council system. So I was shocked that a person who is going to be appointed Prime Minister the next day calls a leader of a Tamil party and speaks of district development councils, something that was rejected over 30 years ago, 35 years ago, as in fact his idea of a solution. So when that was what Mr. Wickremesinghe had told us very clearly, we wanted clarity with regards to these negotiations, because at the end of the day, what we did not want is for what we consider a rogue government that does not have a mandate, that in fact has been rejected by the people, to be given some sort of credibility without the Tamil people having something significant and substantial to gain. And we can't just go and give legitimacy to someone who got rejected by the people and who was appointed as president by a bunch of rogues who should be facing an election and be sent home. So under those circumstances, without any clarity being given very clearly, we did not want to give legitimacy to this government, and as a result, we did not go. Now, Honourable Presiding Member, after him telling the whole world that he's having these all-party talks to find a solution to the ethnic problem, he has stated this in his speech: considering all facts, we expect to devolve power within a unitary state. However, I wish to reiterate a fact that has been emphasized on many occasions: there will be no division of the country. Now, we have no problems with the second part of that statement. But to say that after all facts have been considered, that he wishes to so-called devolve powers within a unitary state makes a mockery of this so-called all-party conference, because those talks are supposed to be going on. Those talks are supposed to be going on. So in that case, these Tamil parties who have been taking part in those talks must come out and tell the people What is this agreement that he has made? Because obviously, that means that these Tamil parties, after going to the people and getting a mandate for federalism and rejecting a unitary state outright, have gone and agreed with the president for a unitary state. Either that, or the president has made a mockery. He has used everybody who are foolish enough to go and take part in those talks and give him legitimacy. He has made those people recognize a rogue government. That is what has happened. So this is the reality. He talks of 13th Amendment, something again, that even these parties that went and met him, because they did not want to upset India, even with regards to the 13th Amendment, not a word is mentioned in this policy statement. Not a word of 13th Amendment. But he tells these Tamil parties that he is for the implementation of the 13th Amendment. Instead, Honorable Presiding Member, Deputy Speaker, thank you. We expect to establish a modern system of district development councils. So the unit of devolution of the province has gone. Actually, Mr. Vikramasinghe was honest to me when he said that what he proposes is district development councils. When I said this in public, when I said to the Tamil people and to these colleagues that he is not interested in even the 13th Amendment as a unit of devolution as the province, instead he is talking of district development councils, they ridiculed me and they said that I am lying. That I am lying. So this is the state of affairs, Honorable Deputy Speaker. And it is under those circumstances that we are speaking today. We reject the 13th Amendment. Our party rejects the 13th Amendment. We don't consider it a starting point for negotiations. And we say that because, Honorable Presiding Member, the 13th Amendment falls within the unitary state structure. And when it falls within the unitary state structure, there can be no devolution of power. The president knows that. And despite knowing that as a lawyer, he says in this policy statement that he wishes to, quote unquote, devolve maximum power within a unitary state. The Supreme Court and the Court of Appeal, the highest courts in this country, have ruled in over 32 judgments. In over 32 judgments, whenever the 13th Amendment has been taken up on appeal with regards to, in fact, who has power over the provincial list, the concurrent list, and various conflicts that occur, they have ruled time and again that since Sri Lanka is a unitary state, there cannot be devolution. If at all, it will be decentralization. So there is no question. There is no question. If you believe in your system which is faulty, which we reject, which we want to be transformed, but at least if you believe in your own system, then surely you can't go and overrule the Supreme Court that says that the 13th Amendment is well within the unitary state and there cannot be devolution under that scheme, and if at all it will only be decentralization. So there is no point. When the Supreme Court has made it so clear, there cannot be so-called implementation of the 13th Amendment. We know that. So what do you mean by this term implementation? Ranil Wickremesinghe, president, today feels, he has woken up from the left side of the bed, so today he feels that he will tell the governor, there is a governor, former governor here, he will tell the governor, he'll call up the governor and say, well, look, if that chief minister in those provinces want to do something, just do it. Do it for them. Tomorrow when he wakes up from the other side of the bed, if he chooses not to, he calls the same man and say, I say, you know, they are not cooperating with me, don't scuttle it. So we have to depend on the whims and fancies of individuals. That is what the so-called implementation of a 13th Amendment that is within the unitary state means. That is not something, Honorable Presiding Member, that our party is willing to accept. And so we rejected those talks. We rejected those talks. On the one hand, he very clearly has told us that it is district development councils, which is the unit of demolition being something like district, which was rejected from the very instance. And instead, he talks of a unitary state, another reason to reject it outright. So we have rejected it. There are others who reject it as well. There are others who reject it, Sinhalese members of parliament who are rejecting it. They know, those members of parliament know, and quite a few of them are present whilst I speak today, they know fully well that the 13th Amendment is rubbish. That the 13th Amendment has no powers. On the contrary, it gives all the powers to the President and to Colombo, to this Parliament. They know it. But why do they oppose it? Because of the Indo-Lanka Accord. It is only because of the Indo-Lanka Accord where India safeguards its interest. And it is because the Tamil question was used in order for India to safeguard its interest, they feel a rejection of the 13th Amendment, ridding the 13th Amendment, can be a stepping stone to rid the Indo-Lanka Accord and to take India's hold on Sri Lanka through that accord out of this equation. We are very clear, Honorable Presiding Member. We are extremely clear that the Indo-Lanka Accord is one thing and the 13th Amendment is another thing. We reject the 13th Amendment, but we don't reject the Indo-Lanka Accord. The Indo-Lanka Accord was signed officially because it was to be a solution to the Tamil problem, that India intervened on behalf of the Tamils. Sri Lankan state accepted that intervention. So unless the Tamils reject the Indo-Lanka Accord, the accord cannot be rejected. But the Tamils reject the 13th Amendment because the 13th Amendment was an interpretation of the accord by the then government. It did not have the consent of the Tamil parties. And we know with some responsibility that India was not satisfied either. But of course, geopolitically, since the accord was signed and India has secured its interests through the letters of exchange, being part of the annexures to the agreement, India loved the 13th Amendment to be brought in and did not object. So those are India's geopolitical considerations. They can be those considerations for them, but not for the Tamils. Not for the Tamils. And it is under those circumstances, Honorable Presiding Member, that we state very clearly that we reject the 13th Amendment. Now, sir, the Honorable Prime Minister spoke a few speakers before me. He mentioned that my grandfather, G.G. Ponnambalam, was involved in the executive committee system under the Domnomo Commission. Those were different days, Honorable Presiding Member. Those were days when Tamils actually dreamt of a Sri Lankan identity. Who ruined it? Who ruined that Sri Lankan identity? You can't blame the Tamils for that. You brought in Singala Buddhism. You insisted on an identity of Singala Buddhism, not Ceylonese. For you, Sri Lanka was only Singala Buddhist. It did not include the Tamils or the Muslims or the upcountry Tamils. You did your utmost to make sure that the Tamils and the rest stayed out of that identity. So how can you now talk of a district as your unit of devolution? Do you think that you can just simply wish away these things? It will never happen, Honorable Presiding Member. The cost of your stupid decisions in over 75 years has been the bankruptcy of this country. Has been the bankruptcy of this country. And if you want to go down that path in the future as well, by all means go. by all means go down that path. Because the Tamils will resist. That's for sure. And that means you will be spending a hell of a lot of money. Unnecessarily. Unnecessarily. Money that you can spend to develop everybody within this country. Money that can be used to utilize and empower all segments, all peoples, all nations within this country. But if you choose not to change and go down the path of failure of the last 75 years of this unitary nonsense, by all means go. By all means go. Because you will live, you will be condemned to relive that past. Thank you, sir.
భవిష్యత్ ఒప్పుడు మాట గారు సుశీల్ ప్రేమజాంత మెత్తం అత్తమాట మినిత్తు పహలోక కాలత్తిన ఓడ ప్లీజ్ గారు కోకిల గురు అద్దర మెత్తని పహలో గారు
సరాశేఖర్ గారు మెత్తు
Kajendran, our honorable member said that Indulanka Accord, and Indulanka Accord had been signed under duress. India violated our airspace, dropped Dal, and then by force they signed that Indulanka agreement, and we never wanted it, and even the Tamils don't want it. And you say this is not a single Buddhist country. The fact that Gajendra Pandambalan has been staying this, that this is not a single Buddhist country and staying safe here.
Honourable Member, I think you have a speech and you can explain it when during your speech. Honourable Susi Pemchandra.
Garu Mulasanamu Mantri Tumini, Ada Iyasaha Ada Dina Dekedi, Vivade Patwene, Garu Janadi Putuma Visin, Anku Vyastave, Ekolosana Chedi, Hattavana Vagantia, Vagema Anku Vyastave, Tistuna Ayana Vaganti Atate, ජනාධිපති වරේකට ව්‍යවස්ථාය ප්‍රතිපාදන සඳහා හදලා තිනවා පාර්ලිමේන්තුව කැඳවන්න වාර අවසන් කරන්න නීතිමය ප්‍රතිපාදනන්ට යටත්ව ව්‍යවස්ථාවේ තිබෙන පාර්ලිමේන්තු විසුරා හරින. ඒ යටතේ තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන කතාව කරනු ලැබුවේ. දැන් මේ විවාදය පවතින්නේ ඒ සම්බන්ධයෙන්. දැන් මෙහිදී විශේෂයෙන්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කතාවේ මූලික හරය වුණේ පසුගිය ජූලි මාසයේ ආරම්භ වෙලා එතුමා මේ තනතුර බාරගත්තයන් පස්සේ එකවතාවක් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. ඒ වහාම ඊට පස්සේ පසුගිය අයවැය ඉදිරිපත් කළා. දැන් ඉදිරියේ කොහොමද රටේ ආර්ථිකය ගොඩනැගීම ප්‍රධාන කාරණයක් ලෙස සලකලා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ තියෙන්නේ. ඒ වෙන්වෙන් වශයෙන් ගත්තුත් කරුණු ගණනාවක් තියෙනවා. ඒ තුල අද මට පෙර කතා කරපු ගජේන්ද්‍ර පොන්නම්බලම් මැතිතුමා සදහන් කරපු 13 වෙනි සංශෝධනය කෙසේ වෙතත් එහි යම් කරුණු පිළිබඳව එතුමා සඳහන් කළා. ඉතින් මම ඒ ගැනත් යමක් කියන්න උත්සාහ කරනවා. ගරු මූලාසනුන්ගේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ මේ සීලුම කාරණා මැද්දේ COVID-19 වසංගතයක් නිසා පාසල් පද්ධති අධ්‍යාපනය 50%කින් බිඳ වැටුණා අවුරුදු දෙකක්. 2022 වර්ෂයේ ජූලි මාසෙ වෙනකන් රටේ තිබුණු විශේෂයෙන්ම අප්‍රේල් මාසෙන් ආරම්භ කළා රටේ ඇති වූ ආර්ථික ප්‍රශ්න, ඒ පසුපස සහභාගී සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න නිසා එනුත් පීඩාවට පත් වෙන්න සිදු වුණා. මේ සියල්ලම නිසා මේ රටේ 47 ලක්ෂයක් දරුවන්ගේ 1-13 දක්වා අනිත් පැත්තෙන් උසස් අධ්‍යාපනය ලැබෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට සෑහෙන කාලයක් අහිමි වුණා. දැන් මේ වගේ ඉතිහාසය අපේ රටේ තියෙනවා අපි දන්න කාලයේ සීමාව තුළ. 1971 ඇතිවෙච්ච තරුණ නැගිටීමත් එක්ක අද තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එදා හැඳින්වුවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය. දැන් තියෙන කැලණි විශ්වවිද්‍යාලය එදා හැඳින්වුවේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය. මේ දෙකම පුනරුත්ථාපන කඳුළු බවට පත් කළා. අවුරුදු 3ක් තමයි එහෙම තමයි තිබුණේ. ඊට පස්සේ ඒකේ හේතුව නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල් ගියා. උසස් පෙළ විභාගයත් කල් ගියා. අපි ඒවට මුහුණ දුන්නා. ඊළඟට 88 89 90 ගත්තාන් පස්සේ ඒකාල සීමාවතුල අවුරුතුන තුලත් මේහා සමාන තත්වයක් නෙමෙයි ඊටත් වර්ධනය වෙලා ආපු තත්වයක් රාජ්‍ය භීෂණය නොදන්නා අයගෙන් ඇති වූ භීෂණේ මේ ඔක්කොමත් එක්ක ඒ තත්වය තිබ්බා. දැන් අද ලයිට් දී ගන්න බැරුව ඉන්නවා. පහුගිය කාලේ ලප්පෑ දෙකම අර දැනුත් කපනවා. හැබැයි එදා ලයිට් තිබුණා. ලයිට් තිබ්බට ලයිට් දාන්න බෑ. ගෙයි ඇතුළේ හිටිය පානක් පත්තු කරගෙන නැත්තම් හිටිය බන්දම පත්තු කරගෙන ඒ අත්දැකීම් අපි ලැබුවා. 60,000ක් තරුණයෝ තෑරසය උඩ ගියා. විවිධ ආකාරයෙන් ඝාතනය වුණා. එවැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. ඊළඟට අවුරුදු 74කට සාප ගන්නවා. ඉතිහාසය ගැන අපි කියවලා බලන්න ඕනේ. 1983 ඉඳලා 2009 වෙනකම් මේ රටේ LTT ත්‍රස්තවාදී. එතකොට මොකද වුනේ? ණය ගන්න සිදු වුණා. යටතල පහසුකම් හදන්න සිද්ධ වුණා. රජයන් පවත්වාගෙන යන්න සිදු වුණා. මේ සියල්ලම සිද්ධ වුණා. හොඳයි, ඔය කියපු කාලවකවණුන් තුල තේ ෆැක්ටරි කීයක් විනාශ වුණාද? ට්‍රාන්ස්ෆෝමර් කීයක් විනාශ වුණාද? බස් රථ කීයක් විනාශ වුණාද? අවුරුදු 45ට අඩු අපේ තරුණයෝ බොහොම දෙනෙක් අද මේ ඉතිහාසය දැක්කේ නැහැ. අඩුම ගාන කියවලා අහගන්න කෙනෙකුත් නැතුව ඇති. ඒ සියල්ලට මුහුණ දුන්න රටක් මේක. ඒ වකවානුවල තුවිච්ච ලෝකාර්ථිකයත් ඒකත් එක්ක එක ගලපගත්තා. 1973 70 ආපු සමගි පරිමුණ ආණ්ඩුව මාස 9ක් යනකොට 71 කරන්න ආවා. 73 ලෝක ආර්ථික තෙල් අර්බුදය ආවා. කොහොම තෙල් අර්බුදය ආවේ? සෞදි අරාබියට ගිහිල්ලා ඇමරිකන් කම්පැනි කිව්වා තෙල් විකිණීමේ මුදල් ඒකකය ඩොලර් කරන්න ඕනේ කියලා. අන්න පෙට්‍රෝ ඩොලර් පටන් ගත්ත දවස. එතකොට මොකද වුනේ? තෙල් වල මිල ඉහළ ගියා. ඩොලර් වලින් ගෙවන්න සිද්ධ වුණා. ඇරම්කෝ සෞදි ඇරම්කෝ කම්පැනිය පටන් ගත්තා. දැන් වගේ විවිධ රටවල් වලට සෞදි තමයි ඉස්සරහින් හිටියේ තෙල් නිෂ්පාදනය කළ බෙදා හැරී. එතකොට ඩොලර් එක ඒකකය ඩොලර් එක ශක්තිමත් වුණා. එතකොට මොකද අපි රටවල් වලට වුනේ? පාම් පෝලින් තිබ්බා, රෙදි පෝලින් තිබ්බා. අපි ඉස්කෝලේ යන ජම්පින් ෆිෂ් පොප්ලින් ගත්තේ සමුපාකාරයේ පෝලිමේ ඉඳලා පාන්දර 4 ඉඳලා. ඊට පස්සේ තමයි ඉස්කෝලේ යන්නේ 7 මාර්ක. එහෙම තිබුණා. එහෙම ආර්ථිකය හකුලවාගෙන ගිහිල්ලා එදා හිටපු පාලකින්, එදා හිටපු මුදල් ඇමතිතුමා, එන්නම් පෙරම ඇමතිතුමා, සිරිමා බණ්ඩාරනායක රජයේ රට යම් නිවැරදි දිශාවකට ගෙනාවා. ලෝක ආර්ථික අර්බුදයේ ගොදුරබ්බවට පත් වෙන්නේ නැතුව. ඒ වගේම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. ලෝකයේ ලොකු රටවල් එක්ක තුලනාත්මක වේ කටයුත්ත කළා. අසල්වැසි ඉන්දියාවත් එක්ක තුලනාත්මක වේ කටයුත්ත කළා. ඉන්දු පකිස්තාන් යුද්ධයේදී පකිස්තානයේ ගුවන් යානාවලට අපේ කටුනායකෙන් තෙල් දුන්නා. හැබැයි ඉන්දියාව තරහුනේ නැහැ. ඉතින් ඒක නිසා මේ දොස් කියනකොට ඉතිහාසයේ මේකත් අපි හිතන්න ඕනේ. මේ ඔක්කොම එක කෝවකට දාලා මේ රත් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ රටේ දේශපාලන ඉතිහාසයත් අපි දැනගන්න ඕනේ. දැන් මං අපේ අමාත්‍යංශය ගැන කියනෝ නම් විශාල ආර්ථික අර්බුදයක්. හැම භාණ්ඩයක්ම 4 ගුණයකින් ඉහළ ගිහිල්ලා. හැබැයි මේ ආර්ථික දරුවන්ට නිලැඳුම් දෙන ටික අපි ලබන සති දෙක තුල ආරම්භ කරනවා පළාත්වල නිලැඳුම් යවන්න. අපි ඊළඟ සති දෙක තුල ආරම්භ කරනවා පෙළපොත් ටික මුද්‍රණය කරලා ඉවර වෙච්ච ඒවා ටික පළාත්වලට හරහා පළාපොලට යවන්න. දිවා ආහාරය දෙන වැඩපිළිවෙල අපි තව ශක්තිමත් කරනවා. දැන් වගේ දෙගුණයකට දෙන්න. දැන් ලක්ෂ 11කට දෙනවා. පාසල් උපකරණ අභ්‍යාස පොත් ගන්න බැරි දරුවන් 30%ක් විතර ඉන්නවා අපි සමීක්ෂණය කළා. ඒ 30% සඳහා අප්‍රේල් මුල වෙනකොට මාර්තු 27 නැවත පාසල් වාරය ආරම්භ වෙනකොට ඒ 30%ට අපි වැඩපිළිවෙලක් සංවිධානය කරගෙන යනවා.
විමල විරණ සමතුමා,
ගරු අධ්‍යාපන ඇමතුමනි, ඔබතුමාට මම ඊට පෙරත් අර උසස් පෙළ කරලා රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යන්න ණය ක්‍රමයේ ගැන බලාගෙන ඉන්නවා. ඔබතුමා කලින් එකට ධනාත්මක
මම කියන්නේ ඔබතුමා මතු කරපේ හොඳයි. මට මම මේක ලියාගෙන තින්නේ ගිය අවුරුද්දේට පොලිය ප්‍රශ්නයක් තිබිලා ඒක විසඳලා දැන් සති දෙකකට කලින් ලංකා බැංකුව එකඟ වුණා එයාගේ මුදල් මුදා හරින්න. ඒ කියන්නේ 4500ක් නන් ස්ටේට් සෙක්ටර් එකේ ළමයි ඇතුල් වෙලා තිනවා. ඒ ආයතන එකඟ වුණා මාර්තු වෙනකොට ගෙවුවහම ඇති කියලා. ඔය ඉන්න ඔ ගිය අවුරුද්දේයි. දැන් ඒ ප්‍රශ්නේ විසඳුවා. දැන් මේ අවුරුද්දේ අපි හිතනවා අපි උපකල්පනය කරනවා 6000ක් විතර වෙයි කියලා ඔය පිරිස. ඒ සඳහා මම ගිය සතියේ ලංකා බැංකුව, ඉතිරි කිරිමේ බැංකුව, මහජන බැංකුව, භාණ්ඩාගාරයේ අපේ නිලධාරීන් සියල්ලම ගෙනල්ලා සාකච්ඡා කළා තව සති දෙකකදී. ඒගොල්ලෝ එකඟ වෙන මොකද කලින් ලංකා බැංකුව විතරයි ණය දුන්නේ. දැන් උඩ බර වැඩි මේ ද්‍රවශීලතාවය නිසා ඒක බැංකු තුනක් හතර බෙදාගෙන ඒ කටයුතු කරන්න එකඟ වෙලා දැන් ඒකේ වාර්තාව දුන්නාම ලැබෙන සතියේ මම ඒකට අනුමැතිය ලබාගෙන දෙනවා. බලාපොරොත්තු සහගතව ඉන්න පුළුවන් ඒ දරුවන්ට. ගරු වස්තනාකර මැතුමනි, දිවාහාරයේ පසුගිය අර්ශයේ වෙන් කළ තුනේ ලක්ෂ 11කට දෙන්න. දැන් මේ අවුරුද්දේ වෙන් කළා තිනවා රුපියල් බිලියන 16.1. ඒ අනුව ඒක දෙගුණ කරන්න පුළුවන්. ඊට අමතරව විදේශ සංවිධාන World Food Program එක විවිධ සංවිධාන එකතු වෙලා අපිත් එක්ක අතිරගත ගිවිසුම් මෙක්ක අපි හිතනවා මේ පිරිස්තාව වැඩි කරගන්න පුළුවන්. අපි ඇස්තමේන්තු කරගෙන තින්නේ පළවෙනි වාරේ ආරම්භ වෙනකොට 150කට දිවාහාර වේල දෙන්න සමස්ත දරුවන්ගේ සංඛ්‍යාව 141න් අඩුම ගන්න 120කට දිවාහාරය දෙන්න උත්තර ආවරණය කරන්න පුළුවන් සමාජයේ අඩුම පහතම ඉන්න ස්තරයේ. ගරු මෞලාසුන්න මන්ත්‍රීතුමියනි, ඒ නිසා අපි මෙන්න මේ කටයුතු දැන්ට කරගෙන යනවා. උසස් පෙළ විභාගය පවත්වාගෙන යනවා. ඒක අවසන් වෙනවා 17. මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් තිබ්බා විශ්වවිද්‍යාල ආචාර සංගමයත් සමග. ඒ ඇයට තිබෙනා වූ වෘත්තීය ගැටලු කීපයක් විසඳා ගැනීම සඳහා මම හිතනවා ලබන සතියේ එකට අපිට අමාත්‍ය මණ්ඩලයේ හරහා ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට අපිට ඒ කටයුත්ත සාර්ථක කරගෙන යන්න පුළුවන්. අපි පහේ ශිෂ්‍යත්ව විභාගය සති පහක් තුළ ප්‍රතිඵල නිකුත් කළා. දෙසැම්බර් 18 තිබිච්ච විභාගය ජනවාරි මාසේ 25 වෙනිදා ප්‍රතිඵල නිකුත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් අපි මේ උත්සාහ කරන්න මේ විශාල ආර්ථික අර්බුදයක් මැද්දේ මේ සියලුම අභියෝගත් මැද්දේ මේ දරුවන්ට අහිමි වෙච්ච විශේෂයෙන්ම COVID-19 නිසා අහිමි වෙච්ච කාලය ලබා දීලා මේක 2024 වෙනකොට යථා තත්ත්වයට ගේන්න විභාග පැවැත්වීමත් විෂය නිර්දේශ ආවරණය කිරීමත් ඒ වගේම අවශ්‍ය භෞතික හා මානව සම්පත ලබා දීම විද්‍යාපීඨ ගුරුවරු 7700කට අපි පත්වීම් දෙන්න බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ තුලදී. දැන් ඒකේ ප්‍රතිඵල සමීක්ෂණ අවසන් වේගෙන යනවා ලබන සතිය වෙනකොට. ඊළඟට උපාධිධාරීන් සංවර්ධන ධාරීන් සහ රජයේ සේවයේ ඉන්න ගැසට් නිවේදනයේ 90 සුසුකම් තියන අයට අයදුම්පත් කැඳවීම තව සතියකින් දීර්ඝ වේවි ලබන සිකුරාදා දක්වා. එතකොට ඒකත් අපි සූදානම් කරලා තිනවා දීප විවාහ විභාගයේ තියලා ප්‍රතිඵල පළාත් මට්ටමින් නිකුත් කළා උපාධිධාරීන්ට කුහුණකුත් සමග පාසල් ගත කරන. එතකොට ඒක අපිට විසඳ ගන්න පුළුවන්. හැබැයි මේ ගරු සභාවට මම කියන්න ඕන එක කාරණයක් තියෙනවා. මෙතන ස්වාධීන කොමිෂන් සභාව ගැනත් කතා වුණා. මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මෙච්චර බරක් වැඩි. රාජ්‍ය සේවකයෝ 115. අධ්‍යාපන ක්ෂේත්‍රයේ 103ක් ඉන්නවා. දැන් ලිපියක් යවලා උත්තරයක් ගන්න මාස එකහමාරක් ගත වෙලා තිනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපේ අමාත්‍යංශයට. උසාවියේ අවුරුදු දෙකක් කතා කරපු නඩුව පුළුවන්කම ලැබුණා අපිට මැදිහත් වෙලා උසාවියේ සමතේකටපත් කරන්න. විදුහල්පතිරු 4500ක් පත්වීම් දෙන්න තියෙනවා. යාවපු ලියුමට උත්තර දෙන්න මාස එකහමාරක් ගිහිලා තිනවා අදත් උත්තරේ නැහැ. අපිට විදුහල්පතිවරු සමුක පරීක්ෂෙන් ලපත් කරගන්න බැරුව ඉන්නවා. ඉතින් මේක මේ අපේ වරදක් නෙමෙයි. මේ රාජ්‍ය සේවා කොමිසමට බර වැඩි, ඒගොල්ලන්ට වැඩ වැඩි. ඒක නිසා මේක බෙදා හරින්න තව කමිටු කීපයක් දාගෙන අපි යවන ලිපියකට අඩුම ගන්න සති දෙකකින් උත්තරයක් එවන්නේ. අපිට පාසල් මේ පවත්වාගෙන යන්න බෑ විදුහල්පතිවරු නැතුව. මේක මම කියන්නේ රටටම දැනගන්න. සමහරු හිතනවා අමාත්‍යංශයේ දුර්ලභකම. උත්ති සමිතියෙන් අපිට සාකච්ඡා කරන්න. හැබැයි මේකට විසඳුම දෙන්න තැන හිර වෙලා තියෙන ගිහිල්ලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එක තැනක. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ දරුවන් ගැනවත් හිතලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්න අය ඉක්මනට මේවට උත්තරේ වයි කියලා අපිට මේ පත්වීම් ටික දෙන්න. ඒ නිසා විදුහල්පතිතුරු පත්වීම් දෙන්න තිනවා. පීටර් ගුරු පත්වීම් දෙන්න තිනවා මාර්තු මාසේ. අපිට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු ටික පුරවන්න තියෙනවා අපි වැඩ කරගෙන යනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ 55% අඩුයි. ඒකට අවශ්‍ය විභාග තියලා තියෙනවා. දැන් පත්වීම් ටික දෙන්න ඕනේ සම්මුඛ පරීක්ෂණ තියලා. මේ සියල්ල කල්ගත වෙච්ච ප්‍රශ්න මාස 6ක් තුල අපි මේක යම් තැනකට ගෙනල්ලා තිනවා. දැන් මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ මේ සියල්ලම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරලා තිබෙන අභියෝගත් එක්ක තමයි මේ සියල්ල අපි කරගෙන යන්නේ. මේක පවත්වාගෙන යන්න.
ගරු අමාත්‍යතුමා තව මිනිත්තු දෙකක කාලයක්.
මිනිත්තු දෙකෙන් මම ඉවර කරනවා. ගරු මුලන් මන්ත්‍රීතුමියනි, දැන් බොහෝ දෙනා ගතලා 13 වෙනි සංශෝධනය. 13 වෙනි සංශෝධනය අපේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ව්‍යවස්ථාවේ කොටසක්. මේක අලුත් දෙයක් නෙමෙයි. දැන් මේක හඳුනලා දුන්නේ 88. මේ ව්‍යවස්ථාව හඳුන්වලා දෙන්න ජයා ජවදන මහත්තයා ආණ්ඩුපක්ෂ කණ්ඩායමේ රැස්වීම තියෙනකොට ඔය දැන් තියෙන සිනමන් හෝටලේ ඔබෙරෝයි කියලා කිව්වේ ඔතන ඉඳලා මන්ත්‍රීවරු ඔතන තියාගෙන ඉඳලා ආමඩ් කාස් දෙකක් දෙපැත්තෙන් දාගෙන කෝලිමක් තමයි ගෙනාවේ පාර්ලිමේන්තුවට. දැන් මෙහෙ මොකද උනේ? මෙහෙ එකට බොම්බ ගැහුවා. ඒ රැස්වීමට බොම්බ ගහලා කීර්ති අභය වික්‍රමතුමා මිය ගියා. පාර්ලිමේන්තු සේවකයන් මිය ගියා. මෙහෙම ඉතිහාසයක් තින්නේ මේ 13 වෙනි සංශෝධනයේට. දැන් මේකේ 13 වෙනි සංශෝධනයේ ආණ්ඩු ව්‍යවස්ථාවේ කොටසක් වෙලා ඉවරයි 88 ඉඳලා. ඒක තින්නේ 17 වෙනි පරිච්ඡේදය අයන්න ආණ්ඩු ව්‍යවස්ථාව 154 අයන්න පොවගන්තිය. ඉතින් මේක 88 ඉඳලා ක්‍රියාත්මක වෙලා තිනවා. හැබැයි දැන් තින්නේ මොකද්ද? දැන් 13 මුළුමනින් කරන්න ඕ කොටසක් කරන්න ඕ දැන් පළාත් සභාව නැහැනේ. අවුරුදු 4ක් තිස්සේ පළාත් සභාව නැහැ. පළාත් සභා මැතිවරණ නීතියේ සංශෝධනයක් ගෙනල්ලා ඒක හිර වුණා අවුරුදු 4කට කලින්. දැන් මැතිවරණේ තියාගන්න බෑ. ඉතින් අපි මොකටද දැන් මේ ගැන කතා කරලා මැතිවරණයක් උත් යන්න බැරි නම්? හැබැයි මේ තියෙන සීලම බලතලා ආණ්ඩුකාරතුමන්ලා ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුකාරතුමන්ලා හරහා පළාත් සභාවේ මේ සීලු දේවල් කරන. දැන් අධ්‍යාපනයේ පළාත් දෙපාර්තමේන්තුව තියෙනවා. සෞඛ්‍ය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙනවා. කෘෂිකර්මේ තියෙනවා. මේ ඔක්කොම වේගෙන යනවා. ඉතින් ඒක නිසා මෙතන වෙලා තියෙන්නේ පළාත් සභාවේ මහජන නියුතු නැති එක විතරයි. දැන් සමහරු ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. පළාත් පාලන මැතිවරණ ගැන කතා කරනවා. හැබැයි දැන් අවුරුදු 4ක්
මුතුමයි කාලය අවසන්.
පළාත් සභාව තියලා නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔක්කොට වඩා අද වැදගත් වෙන්නේ ඉස්සෙල්ලා මේ රටේ ආර්ථිකය නිවැරදිතැනකට ගෙන එන එක. ඒ ආර්ථිකය නිවැරදිතැනට ගෙන එලා ඒකත් එක්ක අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තියන්න එපයි කියන කාරණේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ 13 වෙනි සංශෝධන කතාවක් මෙතෙන්ට ඇවිල්ලා දැන් ඒක මාතෘකාවක් කරගෙන මාතෘකාව විය යුතුව තිබුණේ ආර්ථිකය කොහොමද අපි හදලා මෙතනින් ගොඩ ඇවිල්ලා කොහොමද රට යථාර්ථත්වයට ගේන්නේ කියන එක. ඒ සඳහා අවශ්‍ය යෝජනා ටික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවායි කියන කාරණේ සදහන් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ඩිලාන් පෙරේර මන්ත්‍රීතුමා. ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු ඩලසරාපේර මහත්මයාගේ කාලය මට ගන්නයි කියලා ඔය එතුමාගේ නම තියෙනවද ලැයිස්තුවේද?
එතුමාගේ නම නැහැ.
හරි. ගරු මූලාශ්‍රණ රුඩ සභාපතිතුමනි.
හරි හරි.
අද අපි මේ විවාදයට ලක් කරන්නේ ඉංග්‍රීසියෙන් ත්‍රෝන් ස්පීච් කියලා කියපු සිංහලට එනකොට ඒක රාජාසන කතාව වෙච්ච අපේ අනුප්‍රාප්තික ජනාධිපතිතුමාගේ රාජාසන කතාව. මුලසරට සභාපතිතුමියනි මුලිම කියන්න ඕට ඕනේ කාරණය තමයි මේ වෙලාවේ මේ රටේ සියලුම ජනකොටස් වෘතිකයෝ වේවා ගොවියෝ වේවා කම්කරුවෝ වේවා ශිෂ්‍යයන් වේවා සියලුම ජනකොටස් මේ වෙනකොට ඒ අයටම ආවේනික විවිධ ප්‍රශ්න ගැටලු ඔස්සේ මහපාරට බැහැලගෙන වෙලාවක්. ඒ නිසා මේ වෙලාවේ අනුප්‍රාතික ජනාධිපතිතුමා හැටියට මේ ජනාධිපතිතුමා කල්පනා කරන්නට ඕනේ මේ සියලු කොටස් වලට යම් සහනයක් ලබා දීම තමයි කළ යුතුව තිබුණේ මේ ඉංග්‍රීසියන් ත්‍රෝන් ස්පීච් කියපු සිංහලට එනකොට රාජාසන කතාව වෙච්ච කතාවේ.
රාජාසන යන්නේ.
හැබැයි එහෙම නොකිරීම හරහාම කතාව කිරීමේ මේ නියාමක් කොමනයි තිබුණ කියන කාරණය සනාථ කරමින් තමයි එතුමා කතා කරලා මට හිතෙන්නේ. ඊළඟට මේ කතාව තුළ මේ රටේ අද වර්තමානයේ ඇති වෙලා තියෙන ෂණිකව විසඳුම් දිය යුතු කාරණාවලට විසඳුම් කිසිවක් ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා තානාපතිවරු කැඳවලා තේකප් බීලා මම තමයි ජනාධිපති කියලා කියන්න උත්සාහ කිරීමක් පමණයි වුණේ මම කල්පනා කරන්නේ. හැබැයි මේ කතාව තුලත් නිදාස්ත්‍රි කතාව තුලත් එතුමා අනවශ්‍ය ප්‍රශ්නයක් ඉදිරියට ඇදලා ගත්තා. ඒ ගැන මම කතා නොකළොත් ඒ ගැන කාලයක් තිස්සේ කතා කරපු කෙනෙක් හැටියට මම මේ වෙලාවේ කතාවේ මගහැරියා වෙනවා. ඒ තමයි අපි කවුරුත් අද මේ ජනාධිපතිතුමාගේ ඒ උගුලට අහුවෙලා අද කතා කළ යුතු විදුලි බිල, අද කතා කළ යුතු බදු ප්‍රශ්නය, ගොවියාගේ පොහොර ප්‍රශ්නය වෙනුවට ඔක්කොම අමතක කරලා දාලා අපි කතා කරන්නේ 13 ගැන. මටත් ඒ උගුලට අහුවෙන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් මම ඒ පිළිබඳව කතා කරපු කෙනෙක් හැටියට මගහැරියා වෙන නිසා. ජනාධිපතිතුමා ඉස්තර වශයෙන්ම මේ 13 ගැන කතා කරේ අවංගෝම 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම උමනාම නෙමෙයි කියලා පැහැදිලි. කිසිම එතුමයි මේ ගෙනාවේ දේශපාලන වශයෙන් විවිධ කණ්ඩායම් අතර තියෙන සමගිය කඩන්නත් දේශපාලන වශයෙන් එතුමට ද්‍රවිඩ ජනතාවගේ විශ්වාසය දනා ගැනීමට පුළුවන් කියන උපක්‍රමයක් හැටියට. ඒක එතුමාගේ එතුමාගේ පරමාර්ථය ගැන සැකයක් නැහැ. හැබැයි 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආයි කිය කිය ඉන්න ඕනේ නැහැ. අපි මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම දියුරුම් දිලා තියෙන මේ රටේ ව්‍යවස්ථාවන්. 13 වෙනි සංශෝධනය මේ රටේ ව්‍යවස්ථාවේ කොටසක්. අපි කවුරුත් දියුරුම් දෙනවට කිව්වේ නැහැ. අපි දියුරුම් දෙන්නේ 13 නැතුව කියලා. ඒ නිසා 13 ක්‍රියාත්මක කරන්න ආයි කිය කිය පුන පුනා මන්ත්‍ර කියන්න ඕනේ නැහැ. ජනතාව අවුස්සන්න ඕනේ නැහැ. ඒතකොට ඕන්නම් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද ව්‍යවස්ථානුකූලව එතුමත් දියුරුම් දීලා තියෙනවා ව්‍යවස්ථා අනුගමනය කරන්න. ඉතින් අවුරුදු 37 30 හිටපු ජනාධිපතිවරයෙක් කරේ නැහැ කියලා මෙතුමාට ඒක නොකරින්න ඕනකමක් නැහැ. ඕනකමක් තියෙනවා නම්. එතුමාට මේක ක්‍රියාත්මක කරන කමක් නැහැ. හැබැයි මම පහදලිම කියනවා 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කළ යුතු එකක්. මොකද හේතුව ඒ ක්‍රියාත්මක ගන්න බෑ මේක තියාගෙන ඉන්න අවුරුදු 37 මේ අනුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ. ඊගාවට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් විතරයි අපිට මේ රට බෙදෙන එක නවත්තන්න පුළුවන්. මොකද ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිවම තියෙනවා ඒ පොලිස් බලතල ඉරම් බලතල දුන්නත් මධ්‍යම රජයේ ඕනම අවස්ථාවකදී ඒවා පවරා ගැනීම හැකියාව තියෙන මගන්ති තියෙනවා. ඉතින් රට බෙදෙන එක වළක්වන්න පුළුවන් එකම ක්‍රමය මම දකින විදිහට 13 වෙනි ආනිශංස සංශෝධනය කිරීම පමණයි. එහෙනම් මම නම් පැහැදිලිවම කියනවා මට දැන් අදින් පස්සේ විවිධ කතන්දර විවිධ පුද්ගලයන් කියයි නමුත් මම හැමදාමත් එහෙම කිව්වා 13 වෙනි ආනිශංස සංශෝධනය නැවතවරක් ක්‍රියාත්මක කරන අහන්න ඕන එකක් නෙමෙයි. ඒක අපේ රටේ ව්‍යවස්ථාවේ කොටසක්. අපි සියලු දෙනාම දියුරලා තියෙනවා මේ ව්‍යවස්ථාව යටතේ. ඒ නිසා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා නම් ආය අත උස්සන්න අවශ්‍යමක් නැහැ. අත උස්සන්න කියලා කිව්වොත් මම අත් දෙක උස්සනවා. මොකද ඒක ක්‍රියාත්මක කළ යුතුම එකක්. ඒක ක්‍රියාත්මක නොකර සිටීම කියලා කියන්නේ එක්තරා විදියකින් ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා දෝෂාභියෝගයක් වුණත් භාජන විහිද කාරණයක් වෙන්න පුළුවන්. හරියටම ටෙක්නිකලි ඒක ආරියු කරනවා නම්. අනිත් පැත්තෙන් ගත්තම මේ රටේ දෙමළ ජනතාව නියෝජනය කරනා වූ අන්ත දෙමළ ජාතිකවාද ජාතිවාදීනුත් 13 ප්‍රතික්ෂේප කරනවා. අන්ත දෙමළ ජාතිවාදීන් 13 ප්‍රතික්ෂේප කළා කියනවා 13 එපා මේක ඒකීය රටක් තුල බලය බෙදෙන නිසා කියලා. අපේ රටේ දකුණේ සමහර කණ්ඩායම් කියනවා මේ හරහා බෙදුම් වාදයට මඟ පෑදෙනවා කියලා. ඉතින් ඒ තර්කය තුන අපිට පේනවා එකම කාසියේ දෙපැත්තක් හැටියට තමයි දෙපැත්තෙන්ම මේ කාරණේ දිහා බැලීම කරන්නේ. ඒ අයගේ දේශපාලන දර්ශනය අනුව මේක හරියන්න පුළුවන්. නමුත් මට පේනවා මැද ඉන්න කෙනෙක් හැටියට මේ දෙපැත්තෙම ඉන්න අන්තවාදීන් මේකට විරුද්ධ වෙන කාරණා දිහා බැලුවම රට බෙදෙන එක වළක්වන්න තියෙන එකම ක්‍රමය තමයි 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම. මොකද මේ රටේ සුප්‍රීම උසාවිය නඩු තීන්දුවක් දීලා තියෙනවා මේ සංශෝධනය හරහා රටේ ඒකීයභාවයට හානියක් වෙන්නේ නැහැ කියලා. මම පෞද්ගලික විශ්වාස කරනවා මේ ඒකීය එක්සත් ෆෙඩරල් කියන වචන මැද්දේ පැටලි ඉන්න ඕනේ නැහැ කියලා කාරණේ. ඒක මගේ පෞද්ගලික විශ්වාසයක්. ඒක කිරි හැටිද පැණි හැටිද මට කමක් නැහැ. වචනය හැබැයි මම කියන්නේ මේ රටේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට එයා දෙමළ භාෂාව කතා කරන නිසාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට විසඳුමක් අපි ගෙන ආ යුතුයි. අපි ඒ විසඳුම ගෙන එන්න වෙන්නේම අවුරුදු 37 තියෙන මේ 13 වෙනි සංශෝධනයේ මත පදනම් ඉදිරියේ තමයි අපිට ආපස්සට යන්න බෑ. 13 එපානම් කළ යුතු වන්නේ එහෙනම් අපිට මේ පාර්ලිමේන්තුවේ 13 එපා කියලා යෝජනාවක් ගෙනල්ලා
ඔබතුමාටම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ නිසා මම හිතන්නේ ඒක කරන්න කවුරු සූදානම් කියලා. මොකද ඒක තවත් ප්‍රශ්න ගණනාවකට මුලක් වෙනවා. ඒ නිසා මේ 13 සංශෝධන කතාව ජනාධිපතිතුමා ගෙනාවේ අවංකවම මේ 13 ඉම්ප්ලිමන්ට් කරන්න නෙවෙයි. එතුමා එක ගෙනාවේ මේ විදුලි බල විදුලිය ප්‍රශ්නය, තෙල් ප්‍රශ්නය, පොහොර ප්‍රශ්නය, බදු ප්‍රශ්නය කියන යට ගහලා වෙන ප්‍රශ්න ඉස්මතර ගන්න. අපිට ඒගොල්ලට අහුවෙන සිද්ධ වෙලා තියෙනවා 13 ගැන කතා කරන නිසා. හැබැයි එතුමාගේ බොනෆීඩ් එක, එතුමාගේ පරමාර්ථය වෙන දේශපාලන උත්තරවැටි පරමාර්ථයක් වුණත් මගේ යුතුකමක් තියෙනවා 13 වෙනි සංශෝධනය පිළිබඳව මගේ මතය කියන්න. මොකද හේතුව 13 වෙනි සංශෝධනය ඇතුළු බලය බෙදාහරි වෙනුමින් මුලින්ම පළාත් සභාව මැතිවරණයේදී ඒ පළාත් සභාව මන්ත්‍රීන් මම හිතමු වාස්තු නායක මන්ත්‍රීව හිටියා. අපි වගේ කීප දෙනෙක් විතරයි 1988 පළාත් සභාව මැතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි මරනකොට පළාත් සභාව මැතිවරණයට ඉදිරිපත් වෙනකොට ගහලා මරනකොට කැමැත්තෙන් අනිත් පැත්තෙන් රාජ්‍ය දස්තර වාදය UNP එකේ ඒ මැද්දේ පළාත් සභාවට ආපු අය කීප දෙනයි. ඒ වෙලාවේ පළාත් සභාවට අපේක්ෂක තෝරනවා කියන්නේ ලාහෙට ගෙම්බෙක් අහු කරනවා වගේ. අපි එහෙම තමයි මේ පළාත් ඉදිරිපත් වුනේ. ඒ නිසා මුල සිටම ඒ බලය බෙදීමේ ක්‍රියාවලියෙන් පිළිසිරු කෙනෙක් හැටියට 13 වෙනි සංසද ක්‍රියාත්මක කරන එක. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමාගේ පරමාර්ථය බොරු කියලා පේන කාරණේ තමයි පළාත් සභාටික වහලා. දැන් 13 ක්‍රියාත්මක කරන පළාත් සභාටික තියන්න එපා. පළාත් සභාටික වහලා පළාත් සභාව මැතිවරණය තියන්න නැතුව පළාත් සභා මැතිවරණය තියන්න කිසිම උත්සාහයකුත් දරන්නේ නැතුව 13කට කතා කරන හරහාම ජනාධිපතිතුමාගේ අභිලාෂය දේශපාලන උපරෝට්ටියක් කියන එක පැහැදිලියි. හැබැයි ජනාධිපතිතුමාගේ අභිලාෂය දේශපාලන උපරෝට්ටියක්
වුණා. මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
මම අවසන් කරනවා. 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා පමණයි මේ රට දෙකට කැඩලා මේ රටේ බෙදුම්වාදී කුලිය ඇතුළේ වළක්වන්න පුළුවන් කියන කාරණය ස්ථිරයි. ඒ නිසා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා එකක් ජනාධිපතිතුමා මන්ත්‍ර කියෝ කියන ඕනක් එතුමා කරන්න කල යුතුයි. එතුමා ඔයතුමා විවස්ථාවයට දෙදුරුප කෙනෙක්. මේ විවස්ථාවේ කොරසක් 13 එළිය දෙලක නෙවෙයි. එහෙනම් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා නැවත ඡන්දයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහොත් අවශ්‍ය නම් මගේ ඡන්දය ඒ සඳහා පක්ෂව දෙනවා කියන කාරණේ මම පැහැදිලිව කියන්න ඕනේ. මොහොත් ස්තුතියි.
ප්‍රමෙස් ස්තුතියි. ගරු මදුරු විතානගේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ස්තුති සභාවතුමීනි, මුලින්ම අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා ඒ පැත්තේ තොරු මේ පැත්තේ තොරු කියලා. හැබැයි මේ හොරුන්ව අල්ලන්න 2015 ජනවාරි 29 වෙනිදා කැබිනට් පත්‍රිකාවකින් පූර්ණ බලතල දීලා හොරු අල්ලන කණ්ඩායමේ නායකත්වය දීලා ෂණික ප්‍රතිචාර කමිටුවේ සභාපතිකම දීලා ඕනම නිලධාරියෙක් ඕනම පොලිස් නිලධාරියෙක් ඕනම රාජ්‍ය නිලධාරියෙක්ව ගන්න පුළුවන් කියලා බඳව ගන්න පුළුවන් කියලා හොරු අල්ලන්න බලය දුන්න අනුර කුමාර මහත්තයා හොරුන් එක්ක දාපු ඩීලුත් අපි දැනගන්න කැමති. මෙන්න කැබිනට් පත්‍රිකාවම හැන්සාඩ් ගත කරනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අල්ලපු හොරුයි හොරු කියලා සැක කරපු මිනිස්සුන්ගේ ෆයිල් ගෙදරගෙන ඉන්නලා ගහපු ඩීලුයි ඔක්කොම මම වගකීමෙන් කියන මෙන්න මේ කැබිනට් පත්‍රිකාව මම මේ වෙලාවේ හැන්සාඩ් ගත කරනවා. ඊළඟ කාරණාව තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින එතුමාගේ කතාවට අමතරව මෙන්න මේ ක්‍රියාව කරන්න කියලා මේ වන විට අපේ රටේ විශේෂම IT තොරතුරු තාක්ෂණය පරිගණක තාක්ෂණය ඉගෙන ගත්ත ඉංග්‍රීසි දැනුම තියෙන ළමයි 500,000 අතර ප්‍රමාණයක් තායිලන්තේ රස්සා දෙනවා කියලා ගිහිල්ලා ලාවොස් වල මියන්මාර් වල වදකාගාර වලට මේ ළමයින්ව යව්වේ කවුද කියලා මම කියන්න කැමතියි. මම මේ තොරතුරු එක්ක මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද දරුවන් විකුණන ලාවෝසේ තායිලන්තේ මියන්මාරේ රටවල් වල විශේෂයෙන්ම ගෝල්ඩන් ට්‍රයැංගල් ඉකොනොමික් සෝන් එක කියලා තියෙන ඒ සෝන් එකේ තියෙනවා සවුත් ඊස්ට් ඒෂියාස් ට්‍රාන්ස් නැෂනල් ඕගනයිස් ක්‍රයිම් නෙට්වර්ක් එක. මේ කලාපෙදින දරුවම ත්‍රස්තවාදීන් ඉන්න කළු සල්ලි සුදු කරන අපරාධ කරන ස්ථානයට තමයි මේ දරුවන්ව ගෙනියන්නේ. ඒ වගේම තමයි සභාපතිතුමියනි, මේ වන විට මේ ළමයින්ව තායිලන්තයේ මීකොන් ගඟ ළඟට ගෙනහිල්ලා ඒ ගඟෙන් බෝඩර් ක්‍රොස් කරලා බෝට්ටු වලින් ගෙනියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අම්බන්තොට ප්‍රබල ක්‍රියාකාරකීන් ෆුල් ටයිම් ඒ මන්ත්‍රීවරු ඒ වගේම ඒ ක්‍රියාකාරකීන් මේ වන විට ඉන්දියාවේ ලංකාවේ බංගලදේශ පකිස්තානයේ මැලේසියාවේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම සභාගත කරනවා පසුගිය දවසක මැලේසියන් ගවර්න්මන්ට් එකෙන් ළමයි 800 බේරගෙන තියෙනවා. ඒ ළමයින්ගේ තොරතුරු හඬපට සියලුම දේවල් මගේ ළඟ අපි ළඟ තියෙනවා. මේක විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමාත් දන්නවා මේ කාරණාවගෙන. මම එතුමාත් එක්ක ඊයේ පෙරේදා සම්පූර්ණ සාකච්ඡා කරා මේ ගැන. මේක අද මේ වන විට බලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒ කඳරුලින ළමයින්ගේ තොරතුරු දැනගන්න ඒ තොරතුරු ඇහුවට පස්සේ පුදුම හිතන ළමයි. නමුත් ඒ ළමයි ගෙවල් වලට දැනුම් දීලා තින්නේ අපි ඉතා සතුටෙන් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒ ළමයි බය වෙලා ඉන්නේ, ඒ ළමගේ ජීවිත හානි කරයි ඝාතනය කරයි කියලා. ඒ වගේම තමයි සභාපතිතුමියනි, මේ අපේ රටේ කොහොමද යවන්නේ කියලා කියන මම කැමතියි කියන්න. ලෝකේ පුරා මේ වලට පාතාල කණ්ඩායම වලට ළමුන් රැගෙන යන මේ පාතාල කණ්ඩායම වලට ළමුන් සප්ලයි කරන තැරව්කාරින්ගේ නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ ප්‍රධාන ජාවාරමේ ප්‍රධාන තැරව්කරු තමයි අම්බලංගර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්තිවරමුනේ එහෙම නැත්නම් මාලිමාවේ මන්ත්‍රීවරයා වන අනුර සමරනායක. මේ අනුර සමරනායක යාගේ නෝනා එවගේම ජනතා විමුක්තිවරුනේ පූර්ණ ක්‍රියාකාරකයෙකුන රුවන් පතිරණ ඔහුගේ පුත්‍රයා වන රුවන් පතිරණගේ උෂාන් කාවින්ද මෙන්න මේ කට්ටිය තමයි සම්පූර්ණ මේ තරව කරුවන් විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනිට කොළඹ ගම්පහ අක්කරේපත්තු වගේ ලංකා සෑම ප්‍රදේශයකින්ම දරුවන් මේ තරව මේ තරව කරුවන් මගින් මේ ඒ පාකිස්තානයේ තායිලන්තේ ලාවොස් වලට යවලා තිනවා මගේ ගාව තිනවා ඒ රුවන් පතිරණලාගේ ඒ වගේම අනුර සමරනායකලාගේ account වලට සල්ලි දාපු account detail ඒ ළමයි ජීවිත බේරගන්න එහෙ ඉඳන් අපිව බේරගන්න කියලා අම්මලා තාත්තලා ගේදොර උගස් තියලා මේ මේ account වලට සල්ලි දාලා තින්නේ ඒ වගේම තමයි සභාපතිතුමියනි මීට අමතරව මේ ක්‍රියාකාරකම් වලදී විශාල උණ්ඩියල් ප්‍රමාණයක් එනවා ඒ වගේම රුවන් පතිර නැමැත්තාගේ පුතාර උෂාන් කියන පුද්ගලයා මේ ළමයින්ව අරන් ගිහිල්ලා පසුගිය දවසක ළමයි 7 දෙනෙක්ව බෝඩර් ක්‍රොස් කරලා තියෙනවා සාමාන්‍යයෙන් දැනගන්න තියෙන විදිහට මම තායිලන්තයේ ඒ සම්බන්ධයෙන් ඒ නීතිමය ක්‍රියාකාරකම් කරන පිරිසකට කතා කරා එතකොට ඩොලර් 4500ක් ඩොලර් 5000ක් වගේ දෙනවලු ළමයෙක්ව තායිලන්තයට ගෙනිච්චාට පස්සේ එතකොට මේ සල්ලි තමයි අද උණ්ඩියල් ක්‍රමවලින් අද මේ රටට එන්නේ සහ මේ රටේ සල්ලි ඒ රටට යන්නේ. ඒ වගේම මම මේ වෙලාවේ කියන්න කැමති මේ ළමයි ඔක්කොම හොඳ IT පරිගණක දැනුම තියෙන ළමයි. හොඳට ඉංග්‍රීසි දැනුම තියෙන ළමයි. එතකොට මේ ළමයින් ඔක්කොම එකයි යන්නේ තායිලන්තේ IT jobs, කැසිනෝ ශාලාවල jobs වලට කියලා තමයි එකයි යන්නේ. ඒ වගේම පාතාල ගොඩනැගිල්ලට ඇතුල් කරාට පස්සේ මේ ළමයින්ගේ හඬපට වලින් කියපු දේවල් මම මේ කියන්නේ. ඒ දැනට ඒ රටේ රැඳී සිටින ළමයි කියන දේවල් මම මේ කියන්නේ. ඒ ළමයින් කිසිම බාහිර සම්බන්ධතාවයක් නැති කරන්න පුළුවන් මට්ටමකට නැහැ. නමුත් ඒ ළමයින්ට තියෙන IT දැනුම නිසාම WhatsApp මාර්ගයෙන් දැන් තම අපේ රටේ ඒ කණ්ඩායම් එක්ක කතා කරගෙන යනවා. ඒ වගේම මේ ළමයින්ව පාවිච්චි කරන්න මොනවටද? ආයෝජන වංචා වලට. ඒ වගේම හැකර් වරුන් සමග ධනවත්යාගේ ගිණුම් වලට ඇතුළු වී වංචා කිරීමට. ඒ වගේම ප්‍රේමවන්තයන් ලෙස සමාජ මාධ්‍යවල හැසිරිලා යම් යම් මිනිසුන් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන ඔවුන්ගේ මුදල් වල ගිණුම් වලට වංචා කරන විශේෂම අර ලෝක ප්‍රකට ඩේටින් සයිට්ස් තියෙන. ඒ කියන්නේ ප්‍රේමවන්තයෝ අඳුරගන්න සයිට්ස්. මේවට ෆේක් account හද මේ ළමයි ලව්ව හදවලා එහෙම තමයි ඒ ධර්මත්තයගේ ගිණුම් වලින් වංචා කරන්නේ. එතකොට අපේ රටේ අහිංසක දරුවන්ව කොහෙද ලාවොස් වලට අරන් ගිහිල්ලා මේ විදිහට මේක කරන්නේ සම්පූර්ණයෙන්ම අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ සහ මාලිමාවේ පිරිස් විසින් කෙනෙක් දැන් 100% අපි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් මම වගකීමෙන් කියන්නේ මේක මේ දේශපාලන ව්‍යාපාරයකට මඩ ගහන්නවත් එහෙම නැත්නම් කාටවත් අවලාදන ගන්නවත් නෙමෙයි. මේ තොරතුරු දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ වගේ විදේශ සේවා නියුක්ති කාර්යක්ෂ විශේෂ මේ පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ මේ ගැන විමර්ශනයක් කරගෙන යනවා. ඒ වගේම මේ ළමයින්ට දෙනවා ටාගට් මේ ළමයි කියන කතාව වලින් කොටසක් මම කියනවා ළමයින්ට දෙනවා ඒ පාතාල කණ්ඩායම විසින් ටාගට් එකක් දවසට මෙච්චර හැකර් වරුන් සමග මෙච්චර මුදලක් ඒ මිනිස්සුගේ ගිණුම් වලින් ගන්න ඕන කියලා. බැරි වුණොත් මේ ළමයින්ට කන්න දෙන්නේ නැහැ. ඒ වගේම කරුවල කාමරවල දාලා මානසිකව සහ ශාරීරිකව වදපී හිංසා කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් ෂොක්ස් ඒ කියන්නේ කරන්ට් එක අල්ලනවා ඇඟට. ඒ වගේම අවුවේ පෑ ගණන් තියලා පොළු මුගුරු වලින් පහර දෙනවා. ඒ වගේම මේ දරුවෝ බැරි වෙලා පැනලා ආවොත් එහෙම කියන සැකේ නිසා මිනි මස් ගන්න බල්ලන් වටේට දාලා ආයුධ සන්නද්ධ රැකවලුන් සමග සම්පූර්ණ මේ ගොඩනැගිලි රැකවල යොදනවා. මේ මම නෙමෙයි
කියන්නේ
විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මැලේසියාව, තායිලන්තය එවගේ ඉන්දියාව අද රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මේ ගැන පුළුල් පරීක්ෂණ පවත්වනවා. ඒකම එක්සත් ජාතික සංවිධානයේ මේ ගැන දැනුම් දීලා තිනවා. අපේ බලධාරීන් තාම නිහඬයි. මම අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා තරහා තිරම නොබලා මේවට සම්බන්ධ සියලු දෙනාටම දැඩි දඬුවම් දෙන්න. ඒ වගේම මම අද විවෘත ආයාචනයක් කරනවා තායිලන්තේ හෝ මැලේසියාවේ විශේෂයෙන්ම තොරතුරු සාක්ෂණයට සහ කැසිනෝ ශාලාවලට රැකියා දෙන්න කියලා ඔබගේ ගම්වල තරව් කරවන ඒජන්තයන් කියනවා නම් ඔවුන්ගේ තොරතුරු ළඟම පොලිසියට ලබා දෙන්න. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්න. මේක සම්පූර්ණ ජාවාරමක්. රජය මැදිහත් වෙන්න ඕන. මොකද අද වෙනකොට මේ අපේ කලාපේ රටවල් සසල වෙලා තියෙන කාරණා බවට මේක පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමියනි. ඒ වගේම මේ මේ විශේෂ මේ ළමයි පාවිච්චි කරලා මේ ජාත්‍යන්තර ජාල විසින් WhatsApp මාර්ගවලින් තමයි මේක සම්පූර්ණයෙන් හැන්ඩල් කරන්නේ. මේ මම කියපු පුද්ගලින්ගේ දුරකථන සම්පූර්ණයෙන් පරීක්ෂා කරොත් උන් පහුගිය කාලේ WhatsApp මගින් කරපු පණිවිඩ හුරුමාරු පරීක්ෂා කරලා බැලුවොත් මේ පුද්ගලයා කරන්නේ මොකද්ද, මේ පුද්ගලයන්ට කොහොමද මෙච්චර මහා විශාල ධනයක් එන්නේ කියන එක හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මම අවසාන වතාවට ඔබතුමියකින් මේ මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටින්නේ, මට තව මිනිත්තුක වගේ වෙලාවක් දෙන්න. මේ මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ මේ අනුර සමරනායකගේ account එකට රුපියල් ලක්ෂ ගාණක් මුදල් දාපු ඒ තොරතුරු මගේ ළඟ තියෙන, නමුත් මම සභාගත කරන්නේ නැහැ. මොකද මේ තොරතුරු පිටස්තර පුද්ගලෙන්ද යන්න තියෙන නිසා සහ පරීක්ෂණ වලට බාධා වෙන නිසා. මම කැමති මේ තොරතුරු සියල්ලම ඒ අවශ්‍ය පරීක්ෂණ කරන අයට ලබා දෙන්න. නමුත් අපිට තියෙන කනගාටුව තවමත් අපේ රටේ මේ සම්බන්ධයෙන් මේ විධිමත් මැදිහත් වීමක් වෙලා නැහැ. විශේෂයෙන්ම අද අපේ මේ සමහර දේශපාලන කණ්ඩායම් වලට මහා ධනයක් මහා විශාල මුදලක් එන්නේ කොහොමද කියලා එක අපි බලන්න. අපි පසුගිය දවසක මේ පනත පාස් කරා, නමුත් පනත් නිකන් පාස් කරලා සන්තෝෂයෙන් තැන් තැන් වල පනත් පාස් කරා කියලා වැඩක් නැහැ. එහෙමනම් මේ ජාවාරම් වලින් මේ වගේ කූට වැඩ වලින් මුදල් නොවන මොන පක්ෂය වුණත් මොන දේශපාලඥයා වුණත් මොන කණ්ඩායම් වුණත් මේ සම්බන්ධ මේ සුවබල්ලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියන එකත් මම මේ රජයෙන් ඉල්ලා සිටින විශේෂම ජනාධිපතිතුමාගෙන් මම මේ සම්බන්ධයෙන් පූර්ණ මැදිහත් වීමක් අදම ලබා ගන්න ලබා දීලා සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අද වෙනකොට ලංකාවේ දරුවෝ 1000කට ආසන් ප්‍රමාණයක් ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක යෙදෙනවා ලාඕසේ සහ මියන්මාර්වල වධකාගාරවල. ඒක නිසා මම විශේෂයෙන් මේ දරු පාර්ලිමේන්තුවේ සිළුම මන්ත්‍රීවරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරනවා. බොහොම ස්තුතියි.
ප්‍රමස්තුති.